හොඳයි, මේ අහන්න කියන්න යමක් තියෙනවා නම් අහන්න කියන්න. ප්‍රශ්න එහෙම තියෙනවා නම්
ප්‍රශ්නය ඇහෙන්න ඇති, මේ ගමනේ ප්‍රගතියක් තියෙනවද කියලා අපිම කොහොමද හොයාගන්නේ? ගමනේ වේගය සහ ප්‍රගතිය කොහොමද අපි දැනගන්නේ, තීරණය කරගන්නේ? එහෙම තියෙනවනะ කොහොමද? ඔය නිසානේ නීවරණ වලට අකුසල් කියන්නේ. ඉතින් ඒ පස් දෙනා හිතගෙන ඒ පස් දෙනාගෙන් ඈත් වෙන එක තමයි තියෙන්නේ. ඒ ඈත් වෙන්න අනිත් කారణ උදව් වෙයි. කම්මයක් එක්ක බෑ. ඒ අඩුවට ඒකට කවුරු රිප්ලේස් කරන්න බෑ.
සතහන් වගේ බැලුවට ඒවා සම්බන්ධතාවයක් කොච්චර වටිනාද මේ විදිහට වැඩනන අපි සීලයක් කියලා උච්චර නම් මම ඔක ගැන හිතලා දෙන්නේ ඔබට. ඔයාට එක දැන් ඔක් තමයි එක්කෙන් කරන විදිහ හිතපු විදිහ මම ගොඩාක් ස්වාමීන් වහන්සේලාත් ඒක දකින්නේ. අපි ලංකාවේ තියෙන්නේ වැඩන තමයි මම කියන්නේ. අනිත් ඒ මේ දේශනාව ඇහුවම සමාජයේ මොනවා වුණත් අපි කොහොමද ඉවත් වෙන්න ඕන කියන්නේ මෙතන නැගලා ගන්න අපි සම්මතෝන්නේ. අද ඉබේ නාදුරනේ ඉවරයි දැන් නෑ අපි
ඔව්, ඒක තමයි. දැන් එහෙම ප්‍රශ්නයක් වුණාම ඒ පැත්තට යන්නේ ඊවරණින් දැන් ඒක දන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්න ඇති කරන අය ඊවරණ ඇතුළේ නැන්දියන ඉවරණ ඉන්නකොට වෙන විසඳුමක් පේන්නේ නැහැ. ඒ ප්‍රශ්න ඇති වෙන්නේ ඉවරණින් දැන්. නේ? වෙන හේතුවක් නිසා නෙමෙයි. තාස්තියයි අයිතු විදියට උපයනවා නම් ඒක ඔක්කොම ඉවරණවල හේතුත් ඵලයක්. ඒත් ඒ ප්‍රශ්න ඇති කරන්නේ ඉවරණ. එතන විසඳුම් දෙන්නන්නේ නීවරණයි මේවට අපි ගහගන්න ඕනේ. ඉතින් එහෙම తాවකාලික විසඳුමක් ලැබෙයි ඔය දෙකෙන්. විසඳුම් తాවකාලික. ස්ථිර විසඳුමක් නැහැ. වරණ වලට බෑ ස්ථිර විසඳුමක්. ඒක කරන්න පුළුවන් ජීවෝද්දී. ප්‍රඥා තැන් අපි මේව ඇත්තටම දන්නේ නැති කම හිරි. එතන ධර්මයේ තියෙන දේවල් ධර්මයේ තියෙන මහා අධර්මී නෙමෙයි මේවා කියන්නේ සරල. දැන් ඔය හතර වැඩි කුල තියෙන්නේ මේ විස්තර පිළි කියන්නේ පල්ලහෙන්. ඒ සූත්‍ර අපි ධර්ම. මේ සූත්‍රවල තියෙනවා සතර සම්මුති සීලේ සූත්‍රවල තියෙනවා. දීගනිකාය මේ සාමාන්‍ය පද සූත්‍රේ. සම්තනිකාය මේක සරල දෙයක්. අපි නීවරණත් අපි දන්නවනේ. ඒක තියෙන දේවල් නේ. හැබැයි මේවා අපි මේ පොතේ තියෙන විදිහටයි ගන්න. පොත්වල තමයි තියෙන්නේ. පොත්වල එකක්වත් නෑ. සතර සංගත කියන්නේ කොහෙන් පොතකවත් නෑ. පොත්වල පොත්කඩ බෑනේ විතරක්. ඔබතුමාගේ ප්‍රශ්නේ මේ ඔව් මේ ගමනට වේගයක් තියෙනවා. මේ වේග තියෙනවා. මේ පැහැදිලි වේග දෙකක් ගිහි වේගයේ පැවිදි වේගය. දැන් කුමාර මහත්තයා මත කරපු කාරණේ මේ පැවිදි. ඒතර සතර සංවර සීලේ කෙලින් මේ පැවිදි පක්ෂයට තමයි තියෙන්නේ. කෙලින්ම උපරිම වශයෙන්. හැබැයි ගිහි අපිටත් ඕනේ. ඒව නැතුව නම් නීවරණ නැති කරන්න බෑ. කොච්චර අස්වාගෙන හිටියත් නීවරණ නැති වෙන්නේ නැහැ. කොච්චර හුස්ම දීප එකම් කරන්න ඇදුවත් ඔය නීවරණ නැති වෙන්නේ අර පැවැත්මේ කාරණා හතර හදාගන්න නැතුව. සාර ඉන්ද්‍රිය ධර්ම වඩා ගන්න නැති. එහෙම වුණාම තමයි අර හිත සතුටටපත් වෙන්නේ, හදවත ප්‍රමෝදයටපත් වෙන්නේ, කය සංසිඳෙන්නේ. ඒ ටික වුණොත් තමයි හිත සමාහෙ. එහෙම නැතුව යන්නේ. එතකොට මේ පැවිදි වේගයේ උපමා කරනවා හංසයෙක්. හංසෙක් වගේ වේ. ගිහි කෙනෙක් මොනරෙක් වගේ කියලා. ධර්මයේ තියෙන උපමාද. දැන් මොනරට එහෙම අයියෙන් යන්න බෑනේ කිල් කියනවා. ඒව නතරට එයා යන්නේ එහෙම පිටතට යනවා නතරනවා අනිත් පැත්තට වෙන්නවා. ඉතින් එහෙමනේ යන්නේ. ඉතින් එයා යන්නේ පිටත්. ඔව් කොහොමද? මොකද ඉන්නේ? හංසයේ කෙලින්ම යනවා කියලා කිව්වා. සාමාන්‍ය හංසයේ එහෙම නටන ජාතියක් නෙමෙයි. එහෙම නටලා පෙන්වන්න ලස්සනකුත් නැහැ. තියනවා කියලා හිතන්නේත් නැහැ. ඒ හංසයාගේ වේගය මොනරගේ වේගය කියලා වේග දෙකක් ගැන තහම් කතා සුතනිපාතේ ඒ කාරණේ කියනවා. වික්ෂුන් වහන්සේලා. හැබැයි ඒ කියන්නේ දෙන්නටම යන්න පුළුවන් කියන්නේ. දැන් මොනරටත් යන්න පුළුවන් බෑ කියලා නෙමෙයි කියන්නේ. හැබැයි ටිකක් ඒක මන්දගාමි ගමනක් ජීවිතය විශේෂයෙන් වහවදාට කියාවත් කරලා පෞද්ගල ජීවිතයක් ගත කරන්නේ යුතුකම් කියන්නේ. එහෙමනම් ඉතින් මේකට එකක් කාලය අඩුයි. විවේකය අඩුයි. ඒව නිසා අර වේගිත යන්න බෑ. ඒදී සියල්ල අතහැරලා අනිෂ්ක්‍රමණය කරලා ආරණ්‍ය ගත වුණු භික්ෂුන් වහන්සේ නමකට හෝ මෙහෙණින් වහන්සේ නමකට ඒ පූර්ණ කාලීනව යෙදිලා මොනවත් හිතන්න ඕනේ නැහැ. පරිඥා පිටපත වඩිනව පෙරවරු එච්චරයි. දහක්යට හරි ගල් ගාව කරින්නවා ඒක හිතන්නේ නැහැ. ඒතර සම්පූර්ණ අවධානයේ මුළු ශක්තියම මේ වෙනුවෙන් යොදවන්න පුළුවන්. ඒකට ඒක හරි ශීඝ්‍රගාමි ගමන. හැබැයි මේ ගිහි පාසක උපාසිකා අපි දැක්ක මේක ඒ බැරි නැහැ. අපි අපේ ගමන අච්චර ඒ වේගෙට නම් යන්න බෑ. දැන් බෑ කියන්නේ වේගයේ ඒ වේගෙට යන්න බෑ කියනවා මිසක් ගමනියට බෑ කියනවා. අපි මොන විදිහේ ආයෝජනයක්ද කරන්නේ? ඒ මට්ටම අපිට පුළුවන් කියනවා. කොයි මට්ටමකට කාලය ආයෝජනය කරනවද? ඒ මට්ටමකට අපිට පුළුවන් කියනවා. අපේ වැඩ අඩු කර ගැනීම තමයි පළවෙනිම. අපිට පුළුවන් වෙන්නේ අපේ වැඩ අඩු කරගන්න. අනවශ්‍ය වැට පැත්තකින් තමයි අනවශ්‍ය කියලා අපි අහන්න ඕනේ අර නීවරණ වලින් නෙවෙයි තියන හැම එකම මේ තියෙන ටිකක් මදි දැන් කරණේවත් මදි ඊපස්සේ තවත් දානවා වැඩ එහෙම නෙමෙයි අපි ඉතින් මේ ආධ්‍යාත්මික නිද්‍රයෙන් තමයි අහන්න ඕනේ මොනවද මං කරන්නේ වගේ අත්තරින්න ඕනේ වැඩ අලුතෙන් පටන් ගන්න ඕනේ නැති වැඩ මොනවද අඩු කරන්න ඕනේ මොනවද එහෙම බලන ඉන්න අර කාර්ය බහුල කෙනෙක් තමයි ඊළඟට අපි සාමාන්‍ය සමාජයේ ඇසුරු කරනකොට මේ පැත්තට බර මේ පැත්තට අපි පොළඹවන ප්‍රශ්නයක් වුණාම මේ පැත්තෙම උත්තර හොයන යාළුවන් ටිකක් හොයාගෙන ආශ්‍රය කරන්නත් පුළුවන් ඒකත් හරි වැදගත් එහෙම නැත්නම් ඉතින් ප්‍රශ්නයක් පිටසම අපිව අනිත් පැත්තට තමයි ගෙනියන්නේ එහෙම කිව්ල ඒ පාරෙන් ගාතුරු ගියාම තමයි මේ අපි ආපු පැත්තට ඉස්සන් ගමනක් තිබ්බන් කියලා මතක් එතකොට ඉතින් ආයේ මෙතෙන්ට එනකොට අපිට තව අඩියක් දෙකක් හරි යන්න තිබුණා. දැන් මේ ප්‍රගතිය ගැන බලනකොට ප්‍රගතිය පේන්නේ කුමාර මහත්මයා කිව්වර අපි දිහා බලන්න ඕනේ. අන්නදියක් ඉස්සරහට කියලා හරි බැලුවොත් අපි ආවේගශීලීද නැද්ද කියන කාරණේ. පේනවා. අපි දිහා වරින් වර බලන්න ඕනේ ආවර්ජනා කරන්න ඕනේ තමයි දවාලි පුළුවන් නම් කියන පිට වෙලාවේ දැනුයි අතර වෙනස කොහොමද ඇන්දේවට බලන්න පුළුවන් නම් අපි ඒකත් කොහොමද දැන් දවල් තිබුණට වැඩිය දැන් කලබලද සංසිඳිලාද සතුටෙන් ඉන්නේ පසුතැවිල්ලෙන් ඉන්නේ එහෙම බලන්න පුළුවන් නම් එතකොටත් මේ අපි එක තැන පල් වෙනවද ඉස්සරහට යනවා දාපස්සට යනවා ඊළඟට ළඟම ඉන්න අය කියනවා අහතවට තමයි. ඒ අය කියන අහන්න ඕනෙම නෑ. ඒ අය කියනවා සාමාන්‍ය වෙනසක් වෙනවා. හොඳ පැත්තට හොඳ අරක පැත්ත කියනවා. ළඟ ඉන්න අයට පේනවනේ අපිට පේන්නේ දේවල්. ඉතින් මේ උපකරණ දෙක තුන පාවිච්චි කළොත් අපි ප්‍රගතියක් තියනවද නැද්ද කියන එක මැනගන්න.
ඔබතුමාට
ඒ ප්‍රශ්නය නැවත කියන්න පුළුවන්ද?
අසරයි.
ඔව්.
ගුරුතුමනි මට දැනගන්න පුළුවන්ද සතිනි ප්‍රයෝගී වෙනවා කියලා ඒ ගැන ඔබතුමාගේ අදහස දැනගන්න කැමතියි.
සතිය ප්‍රයෝගී වෙන්නේ මොන වටේද?
සති නිමිත්ත කියන්නේ එහෙම අපේ උඩු තුලෙහි හෝ එහෙම නැතිනම් නාස් උඩුෙහි සිත පිහිටුවා ගැනීම භාවනාවට වඩාත් ප්‍රයෝගී වෙනවා කියලා අදහසක් තියෙනවා ඒගෙන. ඒ කියන්නේ භාවනා ඉරියව ඇතිකර ගැනීමෙන් පසුව ප්‍රථම පළමුවම මේ සති නිමිත්තේ සිත පිහිටුවා ගැනීම වඩාත් ප්‍රයෝගී වෙනවා කියලා අදහසක් තියෙනවා ගුරුතුමනි. ඒකන ඔබතුමාගේ අදහස දැනගන්නයි බැලුවේ.
ඒ කියන්නේ ආනාපාන සති භාවනාවට.
එහෙමයි ගුරුතුමනි.
ආනාපාන සති භාවනාව මේ පොඩි දෙන්න නෙමෙයි අද කතා කළේ. කොහොම හරි ආනාපාන සති භාවනාව තරම් මේ ක්‍රම රාශියකට පුහුණු වෙන තවත් භාවනාවක් නැහැ නේද?
ඒක එහෙම.
ඉතින් මේ මූලික වශයෙන් කියන උගත අතීතයට යනකොට ක්‍රම දෙකක්. ඒ ක්‍රම දෙකේ විකාශනය තමයි තාම තියෙන්නේ. හැබැයි මේක දෙලින්ම මේ දේශනාවේ තියෙන කාරණයක් නෙමෙයි. හැබැයි ඊට පස්සේ නමුත් හුඟක් ඉස්සරම මේ එකක් තමයි මේ ගණන් කරන්න කියන එක දෙක ගණනා කියලා කියනවා. ඒ ගණිතය ගණන් කිරීම. ඊළඟ එක පුසනා මේ ස්පර්ශ වීම. කියන්නේ ওই දෙක තමයි ඈතට යනකොට තිබුණු ක්‍රම දෙක. ඊටත් එහා තියෙන ඔය එකක්වත් නෙමෙයි නිකන් දැනගන්න. ඒක තමයි ඇත්තම දේ. කිස්ම දැනගන්න.
එහෙම.
ආස්වාසිය දැනගන්න, ප්‍රස්වාසිය දැනගන්න. මුළු ශරීරයටම අවධානයෙන් ඉන්න. තනක් හොයන්නේ යන්න එපා. ශරීරය ගැන අවධානයෙන් ඉන්න. බුද්ධමා කිව්වාගේ ශරීරය වහදාගෙන. එතකොට ඔය සාමාන්‍ය සංවේදනා දැනෙයි, දැනිලා. ඒව නැති වෙලා යයි. හැබැයි එක දිගටම දිගටම දැනෙන සංවේදනයක් ඉතිරි වෙයි. ඒ ඉතිරි වෙන සංවේදනයේට සම්පූර්ණ අවධානය යොමු කරන්න යොමු කරාම යොමු කරලා ඉන්නකොට ඔය ඒ සංවේදනයේ කොටස් දෙකක් يعني වෙනස් වෙනස් සංවේදනා දෙකක් එකින් එක මාරු වෙන්න බව දැනෙනවා. එකක් හුස්ම ඇතුල් වීම නිසා අනිත් එක හුස්ම පිට වීම නිසා. මේ සංවේදනයටම අවධානය යොමු කරන්න තැනකට නම් නෙවෙයි. තැනක් නම් අවශ්‍ය නැහැ. ඒ තැනක් ඒක අවශ්‍ය වෙන්නේ හිත එකඟ කර ගැනීම පැත්තට ගියාම. මෙතන හිත එකඟ කර ගැනීම නෙවෙයි සතිය දියුණු කර ගැනීමයි කරන්නේ. සිහිය සතිපට්ඨානයි. ඒ සඳහා ඔය නිමිති නම් අවශ්‍ය නැහැ. මේ නිමිත්තක් ගන්න එපා. ඒක තමයි බින් පහසු වුණාට අහු වෙනකොට ඒ සතියට එන්න අමාරු වෙනවා. ඒකෙන් යන්නේ ඒකක් ගතාම. බා.
එහෙමයි.
අර ක්‍රියාව දැනෙන ක්‍රියාව ගැනම අවධානය යි. දැන නෙමෙයි ක්‍රියාව. උල්ලෙන ක්‍රියාව. පැහැදිලිද?
පැහැදිලි.
කියන්නම් එහෙම සමහරක් නැතිව ඇති. මේ ප්‍රශ්නේ තමා මේ අර නෙල්සන් මැන්ඩෙලා මහත්මයාගේ කතාව කියන විට මේ අපේ රටේ තත්ත්වය මතක් වෙනවා. මේ රටේ අරගල ගැන සාමකාමී අරගලේ එතකොට මේ සිටිවිලි යන අව්‍යායිදත් එක කරන අරගලයට වැඩිය මේ සිටිවිලි වලින් ඒ කරන අරගලේ ඊට වැඩිය ප්‍රබලයි. ඉතින් කොහොමද මේ අපේ රටේ තාත්තට මේක ගේන්නේ යොදාගන්නේ මේ ප්‍රශ්නේ විසඳා ගන්නට අපි ධර්මානුකූලව මොකද්ද කරන්න ඕනේ? කුමාර මහත්තයා උත්තරයක් තියෙනවා නේද? ඉතින් ධර්මතිකේ කාර්යයෙන් මොකක්ද කරන්නේ ධර්මාන්? මේක තමයි ස්වභාවය කියලා ඊට කියන ධර්මාන් අතලෝ දහමනේ නේද? අතලෝ දහම තමයි කියලා ඊට පුළුවන් එකත් එකක්. ඉතතේ ප්‍රශ්න නම් විසඳෙන්නේ නැහැ ඉතින්. හැබැයි අපි ඊට හදාගෙන ඉන්නකො මේක ලෝදාම කියන්නේ.
ඔව්. පස්සේ ඔය ගැප් එක කියන්නේ පිට වැඩින්නේ ගොඩාක් දුරට මේ මම ওই පොඩි මේ ඉස්සෙල්ල මේ ඉක්කෝෂන් කීපයකට ආබාධ. ඒකෙදි සමහරක් මම ආබාධිත් එක නෙමෙයි මම කියන්නේ. මම වීඩියෝ එකෙන් දැක්කා. ඉන්ටර්නෙට් එකේ කෙනෙක් කියනවා කෙනෙක් කැවිලා කියනවා පස්සේකට කියනවා අපි දැන් ඔක්කොටලා ගන්නේ අපිට මේ කියලා කතා කරනවා අපිට පහර දෙන්න. ඉතින් මේ ප්‍රශ්නේ කරපටි කියලා කියන්නේ අපි ආයෙ සාම. හරිදමදී. ඊවල යාබාගේ නැති නේද ඉතින්. දැන් දුක හයියට තියෙනවා.
දැන්
දැන් කවුද කියන්නේ නැස්ත. ඉතින් ඉතින් කොහොමද දවදුර කැම්පස් එකේ ඒකත් ඒ වතාවේ ඉන්නේ ජන සමාජාමී ලෝකරේ ඒකම තමයි තව මාර්ගම හම්බුනේ අන්තර්විශ්වවිද්‍යාලයෙන් ඉන්නේ කතා කරපු වතාවට ඒකදී ඇත්තම සමාජ විද්‍යාවේ ස්වාමීන් වහන්සේ ළමක් කතා කරපු ආවේ විශ්වයේ අදින දරන YouTube එකේ දැක්ක එකක් ඒකත් මම කියන ස්වාමීන් වහන්සේ තමයි කියපුවා. ඒ හාමුදුරුව කියන බඹ මේ නිවන් සහභාගී වෙන්නේ මගේ පිටින් කියන්නේ. ඒ හාමුදුරුවනේ මතවහන්. මේ කරන්නේ ආර දැන් අපි අර ආවල ආවල හාමුදුරුව වගේ දෙවි. මේකුල ගන්න ධර්මදේශනාව කරන මිච්චට ගන්න 50000 ගන්න ලක්ෂයක් ගන්න. ඇත්තම ධර්මදේශනාවට වඩින් තව ගොඩාක් දේවල් කියන්නේ ඉතින් ඒ කතා කරපු දේවල් කියන අරුවම දැන් කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා හැංගිලා ඒ දෙකක් වාගේ අපි එයා කියන කතා ඒව අරුවම මට හිතෙනවා ලංකාවේ මේ බුද්ධ ආගම කියන්නේ බුද්ධ ආගම කියන්නේ පහළ විදිහට ඒ සමාද විට ඒව ඇහෙනකොට මගේ බහිඳම අපිට ඒක සාර්ථක ඒ ශාපේ තමයි වැදගත්. මොකද ඒ මහත් පිනට දින සල්ලි අරගෙන මොනවද ඒක කරන්නේ. ඒ ශාපේම අපිට වැදගත් දෙයක් තමයි. අන්දර නෑ මේ රට මෙහෙ වෙන්න නම් අපි වරදක්ටි. අධ්‍යක්ෂ මැදලා වගේ දතිකොණක් වගේ තියෙන කෙනෙක් ඉදිරිපත් වෙන ඔබ අස්සන කරගෙන කියන ඒ කල්යනා ඒ වනාට මේ ඊ අපේ ගතිම දිස්සෙන්නම් හදාගත් මේ පත්ති මෙන්න
කරන්නේ ඉවත් වෙනවා කරගන්න ප්‍රහාණය කලින් දෙයක් නම් ප්‍රහාණය කරන්නේ
මේ කාලේ කමටහන්නම් වෙයි වහන නේද? කොලි මේ කමටහන්නේ මේ සංසාරේ තේරුම් ගන්න සංසාරේ කලකිරෙන්න සංසාරේ ගැන බය ඇති කරගන්න සංසාරෙන් ඈතර වෙන්න නම් ඊට වැඩි කමටහන් අපේ ජීවිත කාලේ ලැබුණේ නැහැ. ඔව් කොවිඩ් එක්සයි එතනින් පස්සේ දැන් මේ වෙනකල් අපිට අපි ඉල්ලුවේ කමටහන් ඉතින් මේක කොලිමේ දැන් ඉවර නැහැ ඉතින් කොලිමේ නැහැ. ඒ නිසා මේක එක මේ මොඩල් එකක් එක ආකෘතියක් මේ ප්‍රශ්නේ දිහා බලන්න මේක සංසාරේ තමයි ඊට වැඩිය භයානක කාල සංසාරේ තියෙනවා අපිටත් කියලා ඇති. දෙයියේ මම බණ්ඩාරනායක මහත්මයාත් එක්ක කතා කරනකොට මාගෙන් යහව පොරොත්තු මේ දවස්වල අමාරුද ව්‍යාපාර විතරේතුමා කිව්වා නෑ ඊට වැඩිය අමාරු කාලෙ තිබිලා. ඊට වැඩිය අමාරු කාලෙ අපිට තිබුණා. ඒ කියන්නේ ඉතිහාසෙ නෙමෙයි අපේ ජීවිත කාලෙ ඊට වැඩිය අමාරු කාලෙ. මේක අමාරුයි කියලා හිතුවොත් තමයි අමාරු. අමාරුයි කියලා හිතුවොත් තමයි අමාරු. ඒකට මම කියවන්නේ පත්තයට උඟක් අමාරු ඇති නේ. ඉතමා බොහොම ලස්සන උත්තරයක් දුන්නා මේ. මේ අධර්මිස්ටයට තමයි මේක උඟක් අමාරු. විපත්තයට නෙමෙයි අධර්මිස්. අධාර්මිකව ජීවත් වෙන අයට තමයි උඟක් අමාරු. ධාර්මිකව ඉන්න අයට කොහොම හරි ඒ ජීවත් වෙන්න ඕනේ කියලා ලැබෙනවා. ඒක තමයි ඒක ඇත්ත. ඔබතුමීගේ ප්‍රශ්නේ මේ මේ රටට අපි මොකද කරන්න ඕන? ඔව් මේ අයිතිවාසිකම් ලැබිලා තියෙන අයිතිවාසිකම් රැක ගන්නත් ඕනේ. එන්නත් ඒවා නැති වෙනවා. ඒතර තාම ලැබිච්ච නැති ලැබෙන්න තියෙන අයිතිවාසිකම් වෙනුවෙන් අපි ඒවා ලබා ගන්න ඕන නම් ඒ වෙනුවෙන් කාරි කරන්න ඕනේ. ඒවා මාර්ග නිකම්ම ලැබෙන්නේ නැහැ. මේ දෙකම ඇත්ත. නිකම් හිතියොත් තියෙන ටිකක් නැති වෙන එක තමයි වෙන්නේ. ඉතින් අපිට ඔබතුමියට නම් ඉතින් දැන් යන්න කාලෙ කිට්ට වෙනවන්නේ අපිට වැඩි පිටියා වැඩිනේ අපි යන්නේ නේද ඒ නිසා ඇත්තට අයියෝ ඔය ඉඳලා ඒ ගැන ලොකු ප්‍රශ්නයක් අපිට නැතුව ඇති නමුත් ඉතින් අර බාල પરම්පරාව දිහා බලනකොට මේ අපි මොන වගේ රටක් ඉදිරි කරලා යන්නේ කියන එක මේ මොන වගේ විමත්ත ක්‍රමයක්ද ස්ටම් එකක්ද මේ අපි කියලා යන්න හදන්නේ කියලා හිතනකොට මේ ඒ ගැන ටිකක් ඇත්තට බරක් වෙනවා මොන අපේ වගකීමක් අපි ඉටු කරේ නැද්ද කියන. සා දැනටත් ප්‍රමාද නැහැ නේද? තව මොන හරි කරන්න පුළුවන් නම් කරන්න.
ඇත්තට පණිතර අර්ථයෙන් මේ ලස්සන පාවල දිවද. ඔය හැමෝම අර්ථයේ දේකම අපි
සිස්ටම්කට වෙනවා ඔබට කියනවා මේක මේ අපි සාමූහික වග කියන්න ඕනි කියන එක තමයි පළවෙනි කාරණා. මේක එක්කෙනෙකුට දෙන්නෙකුට එක පිරිසකට එක පාක්ෂිකට දෙන්නා. ඕතම ඇඟ පෙර ගන්න බැහැ. අපි හැමෝම වග කියනවා. ඒක එක විදිහට වග කියනවා. ඉන්න බුයි කියලා දැන දැනම උදව් කළා නම් ඒකයි. මෙහෙම නොවේ කියලා හිතලා උදව් කරා නම් ඉතින් මෙහෙම වෙයි කියලා හිතලා උදව් කරා නම් ඒකත් වරදක්. මෙහෙම නොවේ කියලා උදව් කරා නම් ඒකත් වරදක්. ඔය ඕන එකක් වුණාට කමක් නැහැ කියලා උදව් කරා නෑ ඒක. අපිට මේ සමාජයෙන් වෙන් වෙලා ඉන්න බෑ. දුකින් කියන්න බෑ. මොකද අපි හුස්ම ගන්නෙ පොදු පොදු හුස්මක් නිකන් ඒ හුස්මකට නෑ. ගන්න හුස්මකටම අපි නෑයි. කෑමකටම අපි නෑයි. අපි නෑයි කෑමකට. පොර වතුර ටිකට නෑයි අඳින ඇඳුම් වලට නෑයි හැම දෙයක්. ආමටත් අපි නෑයිනේ අර නිහල් කිව්වා වගේ එහෙම මේ බැමිණි කියා ආය කාලේ අර කොළ කාලේ එකගත්ත තමක් නිසානේ අපි අදත් මොන හරි මේ බලස් භාවනාවක් යන්තම් හරි කරගන්නේ. ඉතින් අපි හිතුවා ඒක ප්‍රමයන්වත් දෙලටත් නෑයි. ඒත් මේ ණය මම දැක්ක කියලාම ගෙවලා ඉවර කරන්න බෑ. එහෙම නිවන් දකින්නත් ඒ ණය කොටසක් හරි දෙවන්නේ. ඒක තමයි පාරමිතා කියලා ටිකක් හදලා දීලා තියෙන්නේ. පාරමිතා කියන්නේ පාරමිතා පුරනවා කියලා කරන්නේ ওই ණය ගෙවන. අපි මේ ලෝකෙන් ණය වෙච්ච ඒවා ටික ටික ගෙවනවා. ඒ ටික ඔක්කොම ගෙවලා ඉවරුනාම තමයි පාරමිතා සම්පූර්ණයි. ඒ සම්පූර්ණ නොවි ඉතර වෙන්න බෑ කියනවා. يعني මේ ණය ගෙවන්න නැතුව යන්න බෑ. පාරමිතා වලින් කරන්නේ ණය ගෙවි. දාන පාරමිතා කියන්නේ අපි ගත්ත දේවල් තියෙනවා සංසාරේ දාන ගත්ත. ඉතින් ඒවට හරියන්නේ අපි අපෝ දෙන්නෝ. ගත්ත ගන්න විතරක් මදි දෙන්නෝ. ඉතර දීලා දීලා ඒකෙන් අපි ඒ ණය ඉවර වෙනවා. ගත්ත ඒවා තමයි. තව තියෙන අපින් වැඩි වෙලා. ඒවට සීල පාරමිතා පුරන්න. අපි ආවේගශීලීව කටයුතු කළා. මේක ඉවසීමේ පාරමිතාව පුරන්න. කලබල වෙලා තියෙනකට උපේක්ෂිත ওই විදිහට පාරමිතා කතා හොඳට බැලුවහම පේනවා මේ ණය ගෙවීමක් කරන්නේ. හොඳට බලන්න මේ දස පාරමිතා අරගෙන ණය ගෙවීමක් කරන්නේ. මෝඩ වැඩ කළා. ප්‍රඥා පාරමිතා කියන්නේ මෝඩ වැඩ කළා. මේ මෝඩ වැඩවල විපාක තමයි අපි විඳින්නේ. ඔව්. ඒක අපි බය නැතුව කියන්න පුළුවන්. අපි මෝඩ වැඩවල විපාක තමයි අපි මේ විඳින්නේ. ආගිවත් මොඩ වැඩවලනේ අපේ මොඩ. ඊ අපේ මොඩකම දැක්කොත් උන් අපේ එක හදාගන්න. ඒක තමයි ප්‍රඥා පාරමිතා පුරනවා. මේ පාරමිතා ටික මේකට එකතු කරගන්න පුළුවන් නම් රට වෙනුවෙන් කරන්න තියෙන දේ මොකක්ද කියලා පාරමිතා ඇහි බලන්න පුළුවන් නම් මේ මේක මීට වැඩිය අර්ථවත් වෙනවා, මීට වැඩිය ලස්සන වෙනවා. මේ ප්‍රශ්නේ විසඳන්න අපි ගන්න ක්‍රියාමාර්ග ඒ වගේම මේ සාධනීය වෙනවා. ඒ දීර්ඝ කාලීන විසඳුමකට යන්න අපි හැමෝම අපේ වගකීමක් තියෙනවා පාරමිතා පිරීම ගැන. මේක පාරමිතා පුරනවා කියලා හිතනවා ඒ අදහස සමාජගත කරන්න පුළුවන්. අපි ඉන්න මට්ටම් වල අපි පාරමිතා. ඒ පාරමිතා පිරීමේ එක එක අංශ තියෙනවා, එක එක ආකාර තියෙනවා. ඒ විසන්ත රජු වගේ දන් දීම එකක් තමයි සම්පූර්ණ ඕන එකක් තමයි. ඒක එකක්. තව තියෙනවා කඥාව, වීර්ය පාරමිතා, අධිෂ්ඨාන පාරමිතා. පුළුවන් මේ රට හදාගන්න. හැබැයි මේ පුළුවන් පුළුවන් කියලා හිතුවට නේ මේ විතර කරන්න ඕනේ මොකද? මේ ආධ්‍යාත්මික ශක්තිය මේ ආධ්‍යාත්මික ශක්තියේ පාරමිතා එකෙන් විතර බලන්න මේ වර්මාත්‍ය පිටාරමේ කියනවා මේ අපේ රටේ ආධ්‍යාත්මික ශක්තිය හරියට පිළිගන්නවා. ලස්සන වචන තියෙනවා. මේ වචන රහති ලස්සනයි ලෝකෙටම කියලා දෙන්න වචන ටිකක් තියෙනවා. හැබැයි ඒක ඒවා හිස් බොල්. ඒ වචන බොල් හිස්. ඒක පළවෙන්නේ නැහැ. කල කරාට වැඩක් නැහැ බොල් දෙන්නේ. ඒතර මේක ආධ්‍යාත්මිකව අපි පොහසත් වෙන්න ඕනි ශක්තිමත්. එහෙම නැතුව නම් එහෙම නැතුව රටක් දියුණු වෙන්න පුළුවන් මංකොල්ල කාලේ. දැන් බාලිත් රටවල් වලින් මංකොල්ල කාලේ තමයි දියුණු වෙන්නේ. එහෙම දියුණු වෙච්ච රටවල් තියෙනවා. මංකොල්ල කාලේ. මේක ඉතින් අමාරුයි දැන් කරන්නේ. ඔක්කොම වෙලා ජපානයේ කොහොමද නිකුත්? ජපානයේ වෙච්ච ප්‍රශ්නේ අපිට වෙලා නැහැනේ පරමාණු බෝම්බ දාලා නාගසාකි සමාවුම අලුගුලි වෙලා ඒ උපදින අයත් ඊට පස්සේ අංග විකල වෙලා. එහෙම ප්‍රශ්නයක් අපිට උන්නේ නැහැ. ඒ බේරට කොහොමද නැකිටි? කවුද හිතුවේ නැකිටි? ජපාන. කවුද හිතුවේ පරමාණු බෝම්බ දෙකක් දාලා තව බෝම්බ ඕනේ කරන් දාන්න කියලා? ඊට පස්සේ අන්තිමට පරමාණු බෝම්බ දෙවිත්ද? දැන් අපිට එහෙම එකක් දැම්ම නම් ආයේ මේ ආත්ත නැකිටින්න හම්බෙන්නේ නැහැ ලංකාවට. අපි හිතන විදිහ. පරමාණු බෝම්බයක් දැක් පැටන. ඒ රට කොහොමද නැකිටි? ඒ ආධ්‍යාත්මික. ඒකට ආධ්‍යාත්මික ශක්තිය. ජපාන් ණයට තියෙන ශක්තිය. ඒක ලොකරන වැඩ කරන්නේ බලන්න. අම්මලින මේ විදිහට වැඩ කරා. ඔය මේ ඇවිල්ලා කියන ඊශ්‍රායල් ජාතික මහත්මේ අවුරුදු 20කට විතර කලින් ඉතින් දිගටම යුද්ධේ තමයි ලංකාවේ. යුද්ධේ යනවා. දී මාත්‍ය භාවනා කරගෙන ඉඳලා මේ දැන් එතකොට මෙහි කෑම මේ තරමවත් හොඳට නැහැ. දැන් හොඳයි කියනවා නෙමෙයි හැබැයි කාලේ එහෙමවත් නැහැ. හැමදාම දෙයතරේ කඳ ටිකක් තමයි. දවල්ට මොනවා හරි බත කුයි, එළවලු කුයි, සලාද කුයි, රැට, උලන් විස්කෝත්, ස්වැකෝත් ඔච්චර. ඒ අතර මොනවත් නැහැ. දැන් එක දවසක් මේ මහත්ය මගෙන් අහනවා මෙහෙම කාලේ ඕගොල්ලෝ කොහොමද යුද්ධ කරන්නේ? ඒක තමයි මෙහෙම කාලේ ඕගොල්ලෝ කොහොමද යුද්ධ කරන්නේ? ඉතින් මම බලන්නේ මොකද්ද? මට ඒක තේරුන්නේ නැහැ මොකක් මේ කිව්වේ කියලා. මම මේ ගුලන් විශ්වෝත් කාලේ කොහොමද යුද්ධ කරන්නේ කියලා දැහුවේ. කැඳ බීල කොහොමද යුද්ධ කරන්නේ කියලා දැහුවේ. නෑ දෙකම නෙමෙයි මහත්තයා. ඒ ඊශ්‍රායල් යුද්ධ යනවනේ දැන් තාමත් යුද්ධනේ ඊශ්‍රායල්. අද පුදාසින් නම් යුද්ධනේ ඉරක්. තුන් පැත්තකින් නැති වෙලා ඉති යුද්ධ. ගාසා තියෙන හැමදේම අපි අහන යුද්ධේ කියලා. මේ මහත්තයා කියනවා අපි කොහේ හිටියා? ඊශ්‍රායල් ජාතික කොහේ හිටියා? අපි යුද්ධයට සල්ලි දෙනවා. අපේ ආණ්ඩුවට අපි සල්ලි දෙනවා යුද්ධ කරන්න. මොකද අපි කියන්නේ පොඩි රටක් කුංචි මරට ඒක වටේට මිනිහ හතුරු ඉත හැමෝම එහෙන් බෝම්බ මොනවද බෝම්බ ගැනගෙන ඇවිල්ලා හැප්පු කරන මොකද ඒක මරාගෙන මැරෙන බෝම්බ එහෙම එනවා ඉතින් ඇවිල්ලා අපේ ප්‍රතික බස් ස්ටෑන්ඩ් එක කුපර ගන්න ඉතින් මැරෙනවා අපේ ඉතින් මේක හරි ප්‍රශ්නයක් මේකට හොඳ ආරක්ෂක වැඩි පිළිලක් ඕන. ඉතින් ලෝකේ හොඳම ආරක්ෂක වැඩි පිළිවෙල ඊශ්‍රායලෙත් නිතින්. ඒත් කියන අපි කොහේට ඒකට සල්ලි දෙනවා. ඊශ්‍රායලෙ හිටියක් දෙනවා, වෙන රටක හිටියක් දෙනවා. අපි කොහොමද දෙන්නේ? අපි වේලක් නොකා තමයි දෙන්නේ. අපිට වැඩි නෑ සල්ලි. හැබැයි අපි දෙන්නේ වේලක් නොකා. අපි දවසට වේල් තුනක් කරනවා නම් එකක් නොකා දෙකක් කාලා ඉතුරු එකේ සල්ලි එකතු කරලා තමයි යුද්ධෙට දෙන්නේ. ඉතින් එයා මට කියන ඕගොල්ලෝ මෙහෙම තුන් වේලක් කාලා කොහොමද යුද්ධ කරන්න සල්ලි දෙන්නේ? මේ අපි උලම් ඉස්කෝත් කණ එකට කියන්නේ ගෙදරක කන විදිය දැක්කම යුද්ධ කාලේ. I think ඒක තමයි හැංගීම කියන්නේ දේශප්‍රේමී කියන්නේ ඒක යුද්ධ කරන එකට නෙමෙයි. හැබැයි ඒ අපි කැපවීමක් කරන්න ලෑස්තිද මේ රටවල? අපි එක වෙලක් කැප කරන්න ලෑස්ති. කන්න නැති නිසා බඩගින්න දීම එක. හැබැයි කන්න තියාගෙන ඒක මේ අපේ මොනවා හරි යුද්ධයකට නැතත් වෙන සංවර්ධනයකට අවන්තෝ අපි කැප කරන්න ලෑස්ති. ඔය ජපානින් ජපානය එකතු වෙලා මේ ආධාරයක් කිව්වා ලංකාවෙක සංවිධානයකට මේ සංවර්ධනය සඳහා ඒ පැත්තේ සංවර්ධනය සඳහා. ඒ අය ඉතින් කුසල්‍ය වලින් සංවර්ධනය සඳහා රජරෝ එකක් ගත්තා. ඒක වැඩවලට සංවිධානවල. ඉතින් තව තව ඒවා කරලා සංවර්ධනය කරන්න නැහැ. ඒ රජරෝ එක කොයි ඔෆිස් එකයි ඒක මේන්ටේන් කරාම අර ඒ උපු ලක්ෂ 70 විවරයි. ලක්ෂ 70ක් කියලා දැන් අවුරුදු 35ක් විතර කලින් කතා වුණා. ඒ සංවර්ධනය නේ අර ටික. ඒ ලක්ෂ 70 මේගොල්ලෝ හිව්වේ වේලක් නොකයි ජපන් ජාතිය. ඒගොල්ලෝ ජපානයේ ඉන්න අය එක වේලක් නොකා තමයි ඒ සල්ලි එකතු කළේ. එතකොට මෙහි වේල් තුනක් ආපහු හතරක් යාවි. එහෙනම් මෙහෙම වේ නොවන එක තමයි බුදු මෙහෙර. ඒකනේ හැමදේම උනේ. අපි කළේ ඒක තමයි. ඒක අපි කළේ. කවුරුවත් නෙමෙයි අපි අපේ රටට කරපු දෙයක්. ඒකේ උද්ද්‍රම ප්‍රතිඵල විඳිනවා දැන් මේක විපාක. අපි එක එක්කෙනා මේ ප්‍රශ්නේ උග්‍ර වෙන්න දායක වෙනකොට එක එක විදියට හිතුවේ නැහැ. මෙහෙම උග්‍ර වෙලා අපිට ආපහු කරකිලා ඒ කියලා කර්මය. දෙකන කර්මය තමයි අපි කාටත් කරකිලා හිටියේ. ඒ නිසා මේකට ප්‍රතිකර්මයක් තියෙනවා. මේ කර්මය නිසා දේව ශාපයක් නම් ප්‍රතිකර්මයක් නැහැ. මේක කර්මයක් නිසා ප්‍රතිකර්මයක්. ප්‍රතිකර්මය තමයි ඔය පාරමිතාවට යනවා. මම බැලුවොත් මේක අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. හැබැයි අපි හැමෝම මේ පාරමිතාවට එන්නේ හැමෝම එනවා කියන්නේ අනිත්‍යය આવොත් මං එනවා කියන එක නෙමෙයි. අපි එන්න ඕනේ. ජාතියක් විදිහට අපි ආඩම්බර සීම කවුද කියන විශේෂ කොටසක් විදිහට අපි කියනවා සිංහල බෞද්ධ කියලා. අපි ආඩම්බර මම එහෙම කියන්නේ නැහැ. නමුත් එහෙම කියනවා සිංහල බෞද්ධ. ඔකොට මේ සිංහල කියලා ගත්තාම සිංහලේ ළඟ තිබුණු ಗುಣ ගැන ඉදිරිපත් කියලා දෙනවා. අතීතයේ ඉඳලා ලංකාවට ආපු විදේශිකයන් මේ සිංහලයන් ළඟ තිබුණු හොඳ ගති ಗುಣ සාර ධර්ම ගැන කියලා පොත් කියලා තියෙනවා. ඒවා ලේඛනගත වෙලා තියෙනවා. මොනේ වැරදි කරත් ඉංග්‍රීසි සමහර ඉංග්‍රීසි ජාතිකයන් පවා ඒ ඒජන්තවරු පවා කියනවා. අන්තර්ජාලයේ හිටිය එක ඒජන්තවරේ කොලෝනියල් පීරියඩ් එකේ යටත් විජිත කාලේ එතුමා ලියපු වාර්තාවක කියනවා ඔය ජේතවනාරාමයේ ඉන්කමන් කියන අන්තරය. ඒකට වාර්ෂිකව 20,000ක් විතර එකතු වෙනවා. දැන් මෙතුමා බය වෙනවා 20,000ක් එකතුනම කොහොමද මේක පාලනය? මේක සුබිසුදු කරන්නේ කොහොමද? මේ සනීප ආරක්ෂක. ඊළඟට මේකේ හොරකම් එහෙමත් වෙනවද? එහෙනම් මෙතුමා මේ වාර්තාවේ ලියලා තියෙනවා නෑ කිසිම එක්කෙනෙක්වත් හිටියේ නෑ වගේ කියලා. මේ 20,000 කින් කම ඉවර කළා ගියාට පස්සේ පරිසරයේ තිබ්බට වැඩිය පිරිසක්. ඊළඟට එතන පින්පෙට්ටියක් තිබුණා තියෙනවා. ඒකේ කවුරුවත් ඒක හොරකම් කරයි. කිසිම පැමිණිල්ල මේ පෞද්ගලික සේවසේ අන්තිම කාලය. දහන. එතකොට එතුමායි වර්තාවේ තව එකක් කියනවා. මේක එංගලන්ති කොහෙදවත් අහන්න ලැබෙන දෙයක් නෙමෙයි දකින්නත්. එහෙන් පින්පෙට්ටිය නිකන් තියලා ගියොත් එහෙම ඒක පහවදා වෙනක නැහැ. මේක එංගලන්ති කවදාවත් සිදු නොවන දෙයක්. එතුමයි අවුරුදු 100කට 150කට කලින් හිටියේ සිංහලෝ ගැන තමයි. ඉතින් තව වර්තා තියෙනවා. අපේම වර්තාවක් තියෙනවා නේද? මැනිකක් ගත්ත අන්‍යාවකට යන්න පුළුවන් කියලා කොයිදෝ ඉඳලා පහට දෙකීම කරදරයක්. ඒ අනික නැති වෙන්නේ නැහැ. ඒක හොරකම් කරන්නේ නැහැ. මේ කාන්තාවට හානියක් වෙන්නේ නැතොත්. මේ පැත්තෙන් සදාචාරයක් තිබ්බ මේ පැත්තෙන් හොරකමක් තිබුණා. ඒ ආර්ථිකයක් කොසත් තියෙනවා. රොබර්ට් නොක්ස් ලියපු පොත්වලත් එතුමා සමාජ අන්තවාදීවත් කියලා තිනවා ඉතාලි දිවුපතේ. නමුත් ඒකෙත් සිංහලව ගැන සිංහලයන් ළඟ තිබිච්ච හොඳ ගැලන් කියලා. ඒ සිංහල කියුවහම ඒ ගතිගුණත් එක්කනේ. අර බෞද්ධ කිව්වම මේක අහන්න දෙයක් නෑ. හොඳම නේ. හැබැයි දැන් සිංහල බෞද්ධ කිව්වම ওই දෙකම. ඒ දෙකම නෑ. සිංහල කමක් නෑ බෞද්ධ. ඒ දෙකම නැති ඇටි කියන නම තමයි සිංහල බෞද්ධ. ඒක කිසි හරයකට ප්‍රශ්නයක් නැන්නේ බෞද්ධ ක්‍රමයටත් නෙවෙයි සිංහල ක්‍රමයටත් නෙවෙයි. ඒ ප්‍රශ්න විසඳින් පැත්තකින් කියන්නේ සිංහල බෞද්ධ ක්‍රමයකට මගුලක්වත් තියෙනවද? ඒක කොහොමද බඳින්නේ කියලා අපි දන්නවා සිංහල බෞද්ධ ක්‍රමයේ. නෑ දන්නේ. ඒක ඔයක හින්දු ක්‍රමයක් තියෙනවා. හින්දු ක්‍රමයට පොල් කලා යොමු කරගෙන නූල් බැඳලා තේ මේ නූලකින් පුළුවන් දෙන්නත් නැට. එන්නකත් බලලා එහෙම. ඒක එකක් භාගයක් හින්දු එකේ තියෙනවා. ඉතුරු භාගය සම්පූර්ණ බටහිර. අපිට නෑ සිංහල ක්‍රමයට විවාහයක් වෙන එක බෞද්ධ ක්‍රමයක් අපි දන්නේ. ඉතින් ඒකවත් දන්නේ නැති. උපන්දින වාදයක් කියන්නේ ඒක දන්නේ නැති බෞද්ධ ක්‍රමේ මොකද උපන්දිනේ සමරණේ සිංහල ක්‍රමේ මොකද? ඉතින් මේ එකකවත් සිංහල බෞද්ධ කමක් නෑ සිංහල කමකුත් නෑ බෞද්ධ කමක්. ඉතින් එහෙනම් අපි කොහොමද ජාතික ප්‍රශ්නයක් විසඳන්නේ? එතනම ඒක අපේ තියෙන ලොකු ආධ්‍යාත්මික ශක්තියක් නැතිකම. ජාතියක් වශයෙන් උත් නැහැ ආගමක් වශයෙන්. කයි වාරු ටිකක් තියෙනවා. ඒක අනිත්‍ය බය කරන කයි වාරු ටිකක් තියෙනවා. සිංහල බෞද්ධක ගේන්නේ නම් අනිත්‍යයි බය. සිංහලව බය කරන්නේයි බෞද්ධව බය කරන්නේයි අසිංහල අබෞද්ධයයි බය කරන්නේ. එච්චරමයි. වෙන අරයක් නෑ ආධ්‍යාත්මික ශක්තියක් නෑ ඒක පුහු. ඉතින් මේ සියල්ල දිහා බලලා කියන්න තියෙන බුද්ධහගම ඇත්තනම් බුදු දහම ඇත්තනම් රටට මෙහෙම වෙන එක පුදුමින් දෙයක්. බුදු දහම ඇත්තනම් ලංකාවට මෙහෙම වෙන එක පුදුමින් දෙයක්. හැබැයි අපි හිතන්නේ බුද්ධහගම ඇත්තනම් මේක වෙන්න බෑ. ඒ ඇත්ත හින්දා තමයි මෙහෙම වෙලා. හේතුඵලවාදී ඇත්තනම් හිමිදලා ඒ නිසා අපිට මේ හේතුඵලවාදී වෙනස් කරන්න මේ හේතු අයින් කළා හොඳ හේතු එකතු කරන්න එකතු කරන්නේ පුළුවන් මේක බෞද්ධ ක්‍රමයටමයි හදන්න වෙන ක්‍රම නැහැ මේක පටන් ගන්න තියෙන්නේ සිහියෙන් ඔය අපි බදාද කරන සීබුද්ධිය වැඩසටහනේ ආරම්භකම වැඩසටහනේ කියපු දෙයක් මේ සිංහල බෞද්ධයන්ට තරම් සීබුද්ධිය නැති තවත් ජාතියක් නැහැ. මේක පස්සේ කයින් කරා ඒ වටේ සිංහල බෞද්ධ කිසි සාරාංශ ලේනුවට අයින් කළා. මොන හේතු හරි මොකද ඒක තමයි. ඉතින් මම ආයෙත් කියනවා අදත් කියනවා ඒක මොකද මේ රටවලට මම ගිහිල්ලා නැහැ රටවලට නෙවෙයි දහයට වගේ ගිහිල්ලා තියෙනවා අපිට මේ කොහරි යන්න ඕන නම් වෙන රටකට ගිහිල්ලා බස් එක કોઈ බස් එක නවත්තන තැනට ගිහිල්ලා බස් එකාම නගිනවා දැන් බලන්න ඕනේ බස් එක බස් නම්බරේ ඒවා දැනගෙන තමයි පාරට යන්නේ යන්න ඕනේ තැනට එන බස් එක કોઈ හෝල්ට් එකේද නවත්තන්නේ මොන බස් නම්බරේ දෙන්නේ ඒක බලලා ඉතින් හරියට ඒ වෙලාවට හරි වෙලාවට පහු වෙලා හරි කලින් හරි බස් එක ආම මේ නම්බරේ නගිනවා දැන් මෙහෙ එහෙමද ඒ කොන්දොස්සෙන් කියන්නේ මරදානිය නැහැ නගින්න මරදානිය නැහැ නගින්න මරදානිය එතකොට තමයි අපිට මතක් වෙන්නේ අපි මරදානියට යන්න දැන් එතකල් බලන් ඉන්නවා මිනිස්සු ඔහේ බස් එක නැත්තුවත් නගින්න අපි බලන් ඉන්න අනේම කෑ ගැහුවාම නගින්න ඉතින් මෙහෙම එහෙම එක සිහිය නැතිකම මේ ප්‍රශ්නයක් තියෙන අපි මොකටද එතන හිතන් ඉන්නේ කියලා අපිම බස් ගන්න මේක තමයි ඇත්ත මේ අපි කොච්චර සතිය සතිපට්ඨානේ සතිමත් බව සිහිය සීබුද්ධිය ගැන පොත් ලිව්වට කතා කරාට ඒක භාවිතයේ පැත්තෙන් හරියම අඩු තැනක තියෙන ලං. සිහිය නැති කෙනෙකුට නොවන කරදරයක් නෑ ඕන කරදරයක් නෑ සිහිය නැති සිය නැති පවුලක් සිටිය පිළි ඕන නිඥය සිය නැති ගමක් සිය නැති රටක් නා මෙහෙමවත් බෙල්ලා තියෙනකෝ එනිසා අපි අපේ ළමයි වෙනුවෙන් ඔබතුමිය අහන්නේ අපි ළමයින්ට සිහිය තියෙන ළමයි ටිකක් අපි හදන්න එතනින් පටන් ගන්න පුළුවන් සිය සී බුද්ධිය සති සම්ප්‍රජාන එහෙම පුළුවන් නම් මේ ප්‍රශ්නේ කොහොම හිටත් ඊට පස්සේ හැදෙන රට හරි ටිකක් සී කල්පනාවෙන් යුක්ත පිරිසක් හොයා ගන්න. මේක තමයි අපි හිතන එක හරි වැරදි. මේක කර්මයට බාර දීලා දෙවියන්ට බාර දීලා මේක ප්‍රශ්නයක් විසඳෙයි කියලා. එහෙම හිතන එකේ විපාක තමයි වෙලා තියෙන්නේ. අපිට වගකීමක් තියෙනවා. අපි ඇති කරපු ප්‍රශ්නයක් අපි විසඳන්න. අපි ඇති කරපු ප්‍රශ්නයක් විසඳලා තමයි අපි යන්න පුළුවන්. එහෙම නැතු යන්න බෑ. සැනසෙලි මැරෙන්නවත් බැරි වෙනවා. මේව මතක් වුණා. ඔය තමයි ඒක කලිතු අනිවාර්යම දෙයක්. මේ ඔය සිහි කල්පනාව සිහි බුද්ධිය කියන එක හඳුන්වලා දීලා ඒක අපි ළඟ තියෙන දෙයක්. මේක හඳුනාගෙන ඒකෙන් වැඩ ගන්න කියන්නේ ඕනෑම තීරණයක් ගන්නකොට ඒකෙන් ටිකක් වැඩ ගන්න. මම දැන් මම මේක කිව්වට කමක් නැතුව ඉන්නේ කියලා කතාව නවත්තන්නේ. මේ දැන් අපි භාවනා කරන්නේ මේ ධර්ම මාර්ගේ යන්නේ මේ අපි අහුවෙලා ඉන්න මේ අහුවෙලා ඉන්න මේ ප්‍රහේලිකාවෙන් එළියට යන්නේ. ඒකට මේ අපි අහුවෙලා ඉන්නේ මායයට. අපේ දර්ශනය අනුව මේ මායයට තමයි අපි අහුවෙලා ඉන්නේ. අපි රැවටිලා ඉන්නේත් මායයට. කාට රැවටෙන්නේ නැති කෙනෙක් වුණත් මායයට රැවටෙනවා. අවුරු කාව රවට්ටන්න පුළුවන් කෙනෙක් වුණත් කියන්නේ ලෝකයක් එයාට රවට්ටන්න පුළුවන් කියන්නේ. රටක් ඒත් එයා මායයට රැවටිලා ඉන්නේ. දන්නේ නැතුව ඇති. නමුත් ඒක තමයි ඇත්ත. ඒත් අපි හැමෝම සංසාරේ ඉන්න සත්වයන් හැමදෙනාම මනුෂ්‍ය ලෝකේ හිටියත්, අපායේ හිටියත්, දිව්‍ය ලෝකේ හිටියත්, බ්‍රහ්ම ලෝකේ හිටියත් මායයට රැවටිලායි. මේ ආර්ය தත්ත්වයට පත් වෙලා නෑ. මායයට රැවටි. මායя හරි සියුම්. මායя කෙලින්ම මම තමයි මායя කියලා ඇවිල්ලා එහිම රවට්ටන්නේ නැහැ. එක එක ක්‍රම වලින් මායя රවට්ටනවා. අපි ඒවට රවට්ටනවා. ඡන්ද දීලා රවට්ටනවා. බොණ්ඩ දීලා රවට්ටනවා. තව ඡන්ද නොදී රවට්ටනවා. බොණ්ඩ නොදී රවට්ටනවා. ඉතින් එක එකේ මායя දන්නවා මෙයා කොහොමද රවටෙන්නේ. අමාරුම දේ තමයි මායяට නොරවටි. ඒක භාවනාවෙන් අපි කරන්න හදන්නේ මායяට රවටෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඒකට තමයි තාම සූක්ෂම සීබුද්ධියක් ඕනේ. ඒකට උප්පරිම සීබුද්ධියක් ඕනේ. මේ මායя අඳුනා ගන්න. මොකද මායя පුද්ගලෙක් විදිහටත් එනවා. සිදුවීම් විදිහටත් මායя එනවා. අවස්ථා විදිහටත් මායя එනවා. ඒ ඔක්කොම මායяට හදන්න පුළුවන්. මායяට සිදුවීම් හදන්න පුළුවන්. අවස්ථා නිර්මාණය කරන්න පුළුවන්. ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඒ වගේ විසඳන්නවා වගේ ගැලුම් කාර්යයක් විදිහට එන්නත් පුළුවන් මායයට. සිටිවිලි විදිහටත් මායя එනවා. ඉතින් ඒ නිසා මේක ලේසි නෑ මායයට රැවටෙන්නේ නැතුව ඉන්නේ. මොකද අපි හිතන විදිහට නෙමෙයි මායя එන්නේ. අපි මෙහෙම හිතන් ඉන්නවා මේ වගේ කෙනෙක් කියලා. එතකොට එයා සිදුවීමක් විදිහට එනවා. පුද්ගලෙක් විදිහටයි කියලා ගන්න. අවස්ථාවක් විදිහට එනවා. දුකක් විදිහට එනවා. සැපක් විදිහට එනවා. වේතක් විදිහට එනවා. ලෙඩක් විදිහට එනවා. මේ සිතිවිලි විදියටත් එනවා. ඊට අමාරුම දේ ওই මායයට රැවටෙන්න නැතුව ඉන්නේ. අමාරුම දේකට තමයි මේ භාවනා කරන්නේ. මට කියන්න ඕනේ කම ඒක නෙමෙයි මේක අපි කවුරුත් දන්න දෙයක්. දෙරමේ හරි උගත් අය ඉන්නවා පෙරට. ධාමීලට උගත් අය. බුද්ධිමත්. උපාධි කියන. පශ්චාත් උපාධි. ආචාර්ය උපාධි. හැබැයි ඒව මායයා. ඒ මායයාට රැවටෙන්නේ නැති වෙන්නේ ඒව උදව් වෙන්නේ නැහැ. මායයාට ඒව ප්‍රශ්නයක් නැහැ. තිබ්බත් එකයි නැත්ත් එකයි රැවටෙනවා. වෙයි. ඒ මට්ටමට උගත් උපාධි ආචාර්ය උපාධි පස්චාත් උපාධි කියන වෙන ඩිප්ලෝමා තියෙන. ඒ අය මේ භාවනා කරලා මායයට රැවටෙන්නේ නැතුව ඉන්නනේ භාවනා කරන්නේ එහිමය. හැබැයි මේ අච්චර උගත් නැති සිසිවත් නැති සත්පෙලවත් නැති අයට අවුරුදු පහෙන් පාඩරයි. ඔව්. මේ ආචාර්ය උපාධි කියනවා පස්චාත් උපාධි කියනවා සාමාන්‍ය උපාධි තියාගෙන සාමාන්‍ය පෙළවත් සමත් නැති අයට එකපාරක් නෙමෙයි අවුරුදු පහෙන් පාඩරයි. ඒ රැවටි රැවටි මායයට රැවටෙන්නේ නැති නැතුව ඉන්න භාවනා කරනවා. ඒ දෙකම හරියයි. භාවනාව හරියන්නේ නැත්නම් සමයේ සිල් බුද්ධිය හදාගන්න. ඒක ඒ මිනිස්සුත් අපි අමාරුයි දානවා. මේ අපි අය කවුරු හරි මේ වැරද්දට වග කියන්න ඕනේ අය ඉන්නවනේ ඒ මිනිස්සුන් අමාරුයි දන්නේ අපි. මේක ළමාරිය දාලා අපි මිනිස්සුන්ට පයින් එකක්. ඉතින් අපි තමයි අමාරුයි දැන්නේ. ඒකට අපි වග කියන්නේ. ඒක අපි හදාගන්න. ආසන වශයෙන් කියන්න තියෙන්නේ ධර්මයේ හැර වෙන පිළිසරණක් නෑ. ධර්මයේ හැර වෙන පිළිසරණක් නෑ. මේ කුසල් ඇති කර ගැනීම කියන්නේ නූපන් කුසල් උපදවා ගැනීම තියෙන කුසල් වඩා ගැනීම තමයි කලින්. ඉපදිලා තියෙනවා නම් අකුසල් ඒවා කොන්දේසි විරහිතව එතන එතනම අතාරින්න. බුදුරලම දාන්න. මේ කෙලෙස් එක්ක කිසිම ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම විසඳන්න බෑ විසඳලා. අපිට ඇති වෙලා නැහැ. නමුත් අනිත්‍යයට ඇති අනිත්‍ය ඇති කරගෙන තියෙන කෙලෙස් දකිනකොට නැහිනම් මුළු රටමේ කෙලෙස් ඇති කරගෙන තියෙන සාපිත්‍ය කරගත්තට කමක් නැහැ කියලා නෑ. ලෝකෙම ඇති කරගත්තත් තමන් විතර නම් ඒ ක්ලේශය තාම ඇති කරගෙන නැත්තේ ඒත් තමක් නෑ ඒක ඇති කරගන්න නැතුව ඉන්න වීර්ය කරන්න. මේ හතර ඇතුලේ අපිට ඉන්න පුළුවන් නම් මේ තමයි සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. මේක ඇතුලේ අපිට ඉන්න පුළුවන් නම් අපිට අපිවත් බේරගන්න පුළුවන් අනිත් අයවත් පුළුවන් විදිහට අපිට ඒ අයට බේරෙන්න අත දෙන්න පාර කියන්න. නරක කරන්නම කවුරුවත් ඉපදිලා නැහැ. හැබැයි ඒ අය කවදා හරි ජීවිතයේ දවසක නරක කරනකොට ඒකට ඒ තැනේ ඒ අයව ගෙන අපු සමාජයක් වගේ. හැබැයි හිරේ දාන්නේ එයා විතරයි. බිලුම්ගාට යවන්නේ එයා විතරයි. සමාජයක් බිලුම්ගාට යවන්නට බැහැ. හැබැයි ඉතින් ඒ එහෙම මිනිමරුමක් පස්සේ නැහැ මේ වරකමක් වංචාවක් පස්සේ නැහැ නිහඬව හිටියා අනුබල දුන්නු සමාජ දෙකම නොදැක්ක වගේ හිටිය සමාජයත් ඒකට වගේ කියන්නේ ජනබල දීප් සමාජයත් කිසියම් දුරකට ඒ වගකීම වරනේ. ඒ නිසා මේ සතර සම්‍යක් ප්‍රදන් වීර්ය කවදත් ඕනේ අද වඩා. ඉතී පණිවිඩයත් එක්ක මේ මාර්ගය පිළිබඳ මේක යන්න පුළුවන්. මේක දුකක් නෙමෙයි. මේ දුකක් විදිහට දෙන්නේ මේ අපි අල්ලගෙන ඉන්න යාළුවෝ ටික නිසා කියන එක හඳුනාගෙන ඒ වෙනුවට යාළු වෙන්න ඕනේ ඇත්තටම කවුරු එක්කද? එයා එක්ක යාළු වෙන්නේ කොහොමද? එහෙම යාළු වුණොත් මේ භාවනා මාර්ගයේ හරීම ආස්වාදජනක ප්‍රමෝදමත් ගමනක් වෙනවා. බෑයි කියලා හිතන දේ පුළුවන් වෙනවා. ඕනම් පුරුද්දක් අත්හරින්න පුළුවන්. අත්හරින්න බැරි පුරුද්දක් නැහැ. අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තිය විතරයි. හිතුවොත් බැරි දෙයක් නැහැ. ඊළඟට මේ ගමන කොහේටවත් අපි එක්ක ගිහිල්ලා එහෙම වෙන කොහේ හරි පුරේකට දානවා නෙවෙයි. මේ අපි ඇතුළෙම ඇතුළේ ඉන්න හිරකාරයා, ඒ කෙලෙස් ඇතුළේ ඉර වෙලා ඉන්න කෙනා, ඒ කෙලෙස් වලින් නිදහස් කර ගැනීමක් කරන්නේ. ඒ නිදහස ඇතුළේ තියෙන නිදහස, ඒ සුවය ඇතුළේ තියෙන සුවය. ඉතින් මේ පණිවිඩේ සරලව ගන්න පුළුවන් නම් අංග සම්පූර්ණ පණිවිඩයක් ලැබුණා කියලා හිතනවා, දෙන්න පුළුවන් වුණා කියලා හිතනවා. නැවත කියන්න තහන්තු නොලැබුණා අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් අපි පොදා වැඩසටහනේ අවසානයේදී මේ ඉන්නේ මෙතනදී කෘතවේදීව මතක් කළ යුතුයි අපට ඊයේ සහ ඉහැන්දෑව අද උදේ දානමය අනුග්‍රහය එක්තු හිතවත් බණ්ඩාරනායක මහත්මයා එතුමා මේ ප්‍රසිද්ධියට නෙමේ නම මං කිව්වට ඒ දානේ මොනතරම් වටිනවද කියන එක අත්දැකීමෙන්ම ගන්න. එතුමත් එක්ක කතා කළාම ඒ පිළිබඳ අත්දැකීම ඒකේ ප්‍රයෝජන ආනිසංස ප්‍රායෝගිකව කියපොතෙන් නෙමේ ප්‍රායෝගිකව කියයි. අපේ ජීවිතයේ මොනතරම් අසීරු තැන්වලට ආවම මේ අත්ක දේවල්, ඒ දන් දුන්න දේවල් වල ආශිර්වාදයේ ශක්තිය ඒ තැන් වලින් එළියට එනවා. බොහොම ආදරේ, බොහොම හැඟීමෙන් තුමා මේ දානෙ අපිට දුන්නේ. ඒ වගේම අද දහවල් දානෙ පිරිනමන්නේ ඒකනායක මහත්මිය මේ මෙතන නෑ, ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. ඉතින් මේ තමා මේ දහවල් දානෙ පිරිනමී චිරා මහත්මියගේ සම්බන්ධීකරණේ. ඔබතුමිය මෙතෙන්ට නාවත් මෙතන ඉන්නේ කවුද කියලා නොදැන හිටියත් වැඩසටහනට සම්බන්ධ මේ විශාල පිරිසට දහවල් දානෙ පිරිනමනවා. මේ උත්සාහය සාර්ථක කරගන්න ඈතක සිට අනුග්‍රහය දක්වනවා. ඉතින් ඔබ දෙපළට මේට සම්බන්ධ වූ සෑම සියලු දෙනාටම ඒ වගේම මේ වැඩසටහන සමග අදත් මේ දින කිහිපෙමත් ඇඳී සිටින සියලුම භාවනා නියෝගී කල්යාණ මිත්‍රයන්ටත් අද මාර්ගගත වුණු ලංකා විශ්ව වෙනත් රටවල සිට සෑම හිතවතෙකුටමත් කල්යාණ මිත්‍රයෙකුටමත් මේ සියලුම පින් එක සමානව අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා ඒ අනුමෝදනීය චිත්තය අදමැතිම ඇති කරගනිමු. හිතවතුනි, අපි සෑම දිනකටම මේ කෙලවරක් නැති ප්‍රශ්න වලින් ටිකක් හරි විසඳා ගන්න සිහි බුද්ධි හදාගෙන විසඳන්න පුළුවන් ටික විසඳගෙන වැඩි කාලයක් මේ සාංසාරික ප්‍රශ්න විසඳන්න ඒ සිහි බුද්ධිය යොදා ගන්නට ඕනෑකම ධෛර්ය ශක්තිය හා ආලය ලැබේවා. ඒ ප්‍රාර්ථනයත් එක්ක අපි පොදාගත්තාන සමාප්ත කරමු. හැම දිනාකම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සනසිල්ලක්ම වේවා.